පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමී. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං.
ආමභන්ති
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි.
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඉසරණේන සබ්බින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං.
ආමභන්ති
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තින් සිමානි භික්කවේ මහපුරිසස්ස මහපුරිස ලක්කනානි යේහි මහපුරිස ලක්කනේහි සමන්නාගතස්ස මහපුරිසස්ස දේවගතියෝ භවන්ති අනඤ්ඤා සතේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්ති සචේ අගාරස්මානගාරියං පම්බජති බුද්ධෝ තිලෝකේ විවත්තච්ඡන්දෝති.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින්, අනදමා හිමිපාණන් වහන්සේ විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද දීඝනිකායේ පාඨික වර්ගයේ දැක්වෙන ලක්ෂණ සූත්‍රයේහි සූත්‍ර පාඨයක් ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට යෙදුණි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන දෙවියන්, මිනිසයන්, ශ්‍රමණ බ්‍රාහ්මණ আদি නිතර නිතර කතා කරනවා. ශ්‍රී පාදේ පතන් සිරස්තලයේ දක්වා පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණ හා සම්බන්ධව විස්මිතව හැම දිනම පුදුමයට පත් වී මහත් ගෞරවාන්විතව සාකච්ඡා කරනවා. සමහර විට ලක්ෂණ ශාත්‍රයේ පරතරටපත් බ්‍රාහ්මණයෝ සරුවඥන් වහන්සේගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කරමින් සරුවඥන් වහන්සේගේ බුද්ධත්වය ගැන ප්‍රසාදයට පත් වී තිබෙනවා. සීල බ්‍රාහ්මණතුමා, බ්‍රහ්මායෝ බ්‍රාහ්මණතුමා, පොක්කරසාති බ්‍රාහ්මණතුමා වැනි මේ උගත් පඬිවරයෝ සරුවඥන් වහන්සේගේ දේහ සම්පත් දැකලාම ප්‍රසාදයට පත් වී තිබෙනවා. ඒ ශාන්තිනායකයන් වහන්සේ උත්පත්තියට පත් වී පස්වෙනි දවසේදී ලක්ෂණ ශාත්‍රයේ පරතරටපත් මංගල සම්මිත බ්‍රාහ්මණ පඬිවරුන් 108 දෙනේ සුදෝන් රජතුමාණන්ගේ මාලිගාවට පමුණුවා සංග්‍රහ කොට මේ බුද්ධාංකුර සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව නම් තැබීමට ආරාධනාවක් කළා. ඒ අවස්ථාවේදී සියල්ලන්ට වඩා ජ්‍යෙෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ බ්‍රාහ්මණ පඬිවරුන් 8 දෙනෙක් මේ කුඩා දරුවා අතට අරගෙන පරීක්ෂා කළා. 7 දෙනෙක් ඇඟිලි දෙකක් උස්සලා කිව්වා මේ දරුවාගේ ශරීර ලක්ෂණ අනුව ගිහිව සිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ අතරත සියල්ලන්ට වයසින් බාල වුණත් නුවණින් වැඩි සිටි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කොණ්ඩඤ්ඤ මානවකතුමා වයසින් අවුරුදු 16යි. නමුත් එතන සිටි 108 දෙනාගෙන් වැඩිමල්ම ආභෝධයක් ඇති, ඉහළම ආභෝධයක් ඇති තැනැත්ත හැටියට වැටුණේ වයස 16ක් ඇති කොණ්ඩඤ්ඤ මානවකතුමා. එතුම එක ඇඟිල්ලක් උසලා කිව්වා මේ උත්තමයන් වහන්සේ නම් සක්විති රජවන තුරු ගිහිව වාසය කරන්නේ නැහැ. මේ පුණ්‍යවන්තයා වයස අවුරුදු 29 අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙනවා. වයස අවුරුදු 35 ලෝතුරා බුදු වෙනවා. අනිත් අයට පහදා දුන්නා තමන්ට වඩා වයසින් වැඩි සිටි මේ බ්‍රාහ්මණ පඬිවරයන්ට පෙන්වලා දුන්නා මේ බලන්න ආචාර්යයන් වහන්සේ මේ දරුවාගේ නලාතලයේ තියෙන ඌණ රෝම ධාතුව දිහා බලන්න. මේ දරුවාගේ ඌණ රෝම ධාතුව ඕෂධී තාරකාවක් මෙන් සුදු පාටින් දිලිසෙනවා නේද? දක්ෂිනාවර්තයි නේද? උඩුවක් බලාපවතිනවා නේද? සක්විති රජවෙන දරුවෙකුට මෙහෙම නෙමෙයිනේ. සක්විති රජ දරුවෙකුට ඌණ රෝම ධාතුව පිහිටන්නේ රත්තරම් පාටින්. වාමාවර්තව යටියක් බලාගෙනයි. මෙන්න මේ ලක්ෂණේ උඩ මම කැංගිල්ලක් කුසලා කියනවා මේ දරුවා කිසිසේත් සක්විති රජ වෙනකන් සිටින්නේ නැත. අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී මාරු පරාජයකට ලෝතුරා බුදු වෙනවා. බුදු වීමෙන් අසංකේය අප්‍රමේය ජනතාවකට ලෞකික ඌද ලෝකෝත්තර ඌද සම්පත් ගෙන දෙන බැවින් ලෝකේ තාර්ථයක් සිද්ධ කරනවා. එනිසා සෑම දෙනාම ඒකමතික නම් තබුවා සිද්ධත්ව කියලා. එදා ඒ නම් තබන උත්සවය ඉපදීමෙන් පස්වෙනි දවසේ සිද්ධ වුණේ. ඊළඟට මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ පෙරපස සඳක් මින් දිනින් දෙන වැඩුණා. රූපයෙන් යස ඓශ්වර්යයෙන් ඥානයෙන් ගුණයෙන් වැඩුණා. වයස අවුරුදු 16 දී ඔටුනු පැළඳවීමේ උත්සවයක් විවාහ මංගලයක් යෙදුණා. ඒ දවසේදී මව්පස ඥාති කුල 80,000ක් පියපස ඥාති කුල 80,000ක් එක්කාසු වෙලා මහ උත්සවයක් පැවැතුණා. ඒ අවස්ථාවේදී ඒසා විශාල ශාක්‍ය කෝලිය රජදරුවන් අතරත රූප විලාසයෙන් අගතම්පත් වී සිටියේ මේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේගේ විවාහ මංගලයෙන් අවුරුදු 13කට පස්සේ තමයි අභිනිෂ්ක්‍රමණය සිද්ධ වුණේ. හරියටම උත්පත්තියෙන් 29 වෙනි වසරේදී ඇසළ පොහොය දවසේදී අනුපිය අඹවණේ 7 දවසක් පැවිදි වී නිරාහාරව ඉඳලා 7 වෙනි දවසේදී රජගහනුවර පිරිසුඳා වැඩියන්නේ. ඒ දවසේ රජගහනුවර වැසියාය පුදුමයටපත් වුණා. මේ රූප විලාසය දැකලා බිම්බිසාර මහ රජුරන් දෙපැමිණිල්ලක් කළා. දේවයන් වහන්සේ පැවිදි කෙනෙක් අපේ නගරේ පිරිසුඳා යනවා, දෙවියෙක්ද නාගයෙක්ද එහෙම නැත්නම් අසුරයෙක්ද බ්‍රහ්මයෙක්ද කියලා අපට හිතා ගන්න බෑ තරම් ආශ්චර්යජනක රූප විලාසයක් සමුන්නාහසේ වත් ඇවිල්ලා බලන්න කිව්වා. බිම්බිසාර මහරජුරෝ මාලිගාවෙන් බැහැලා එනකොට බෝසතාණන් වහන්සේ පාණ්ඩව පර්වත සමීපේ වාඩි වී දන් වළඳනවා. වළඳන අවසානයේදී සිරිපතුලේ පටන් සිරස්තලේ දක්වා බල බලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ කවුද? ස්වාමීනි කියා හිටියා, මම තමයි කපිලවස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන්ගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා. ඒ වෙනකොට බිම්බිසාර මහ රජුරුවන්ගේ වයස සමානයි. මුදුටු මිත්‍රයෙක් හැටියට සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග තෑගි භෝග ගනුදෙනු කරගත් තිබුණා. බලවත් ප්‍රසාදයට පත්ති කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ රූප විලාසයේ දිහා මම බැලුවේ. ඔබ වහන්සේ නම් සුදුස්සා රාජ්‍යයයි. එනිසා ඔබ වහන්සේ උපන්න රාජ්‍ය කුඩයි. මගේ රාජ්‍ය අග්‍ර රාජධානියක්. මගේ රාජ්‍ය දෙන්නම් වඩින්න මගේ මාලිගාවට. නැත මහරජතුමනි, මම මිනිස්යන්ට රාජ්‍ය කරන්න නෙමෙයි පහළ වුණේ, ලෝතුරා බුදු වෙන්න. සාදු සාදු ස්වාමීනි, ඔබ වහන්සේගේ රූප විලාසය අනුව මටත් පිළිගන්න පුළුවන්. ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙන්න සුදුසුයි. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේකවා. බුදු වී පළමුවෙන් මගේ රාජධානියට වඩිනසේකවා ධර්ම දේශනීයට කියලා ආරාධනා කළා. මේ වාගේ ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙනවා මහා බෝධිසත්වයන් වහන්සේ උපන්දා පටන් රූප විලාසයෙන් අගතන් පුත්තු හැටි. මේ අතරත සේලනම් බ්‍රාහ්මණතුමා ඇවිත් තමන්ගේ උත්තරිකින මානවකතුමාට නියම කළා මේ ගෞතමයන් වහන්සේගේ රූප විලාසය බලා ඉරියව් පැවතුම් ඇවතුම් පැවතුම් බලලා මට අපි කියන්නේ ඇත්තටම සරුවක්ම කෙනෙක්ද කියලා. ඉතින් මේ උත්තර මානවකතුමා ඇවිත් සරුවඥන් වහන්සේ සමග 7 මාසයක් එකට හැසුරුණා. ආපසු සිය ඇදුරුතුමාට කියා හිටියා උන්වහන්සේ ලෝතුරා බුදු වූ කෙනෙක් කියලා. අන්තිමේදී 300ක් දෙනා සමග ශිෂ්‍යයන් සමග පැමිණ පැහැදී පැවිදි වී අරිහත්ත්වයට පත් වුණා. බ්‍රහ්මයෝ බ්‍රාහ්මණතුමත් ඒ වගේ. ඉතින් මේ අවස්ථාව ගැන අපි හඳුන්වන්ත මෙතෙක් කාලයේ ගෙවුවේ සාරුවඥන් වහන්සේ සම්බන්ධව බොහෝ දෙනෙක් කතා කරනවා කොයි විදිහේ පිනකින්ද මේ නිර්මාණාත්මක රූපකයක් ලැබුණේ කියලා. ඒ කියන්නේ තෞතිසා භවනේ මුල සිට අග දක්වා පිපුණු පරසතු වෘක්ෂය වගේ, එම නැත්නම් පහන් ඇගයක් වගේ, පස්පියුම්ලත් චදුම්ලත් පුකුණක් වගේ, සම්තුරණක් වගේ මුලපටන් අග දක්වා දිලිසෙන බැබලෙන සුළු මේ උතුම් රූප විලාස ලැබුණේ කොයි විදිහේ පිනකින්ද? එවාගෙම උන්වහන්සේගේ මේ රූප සම්පන්න ලබන්න හේතුනේ කවර විදිහේ ආහාර පාන නිසාද? එම නැත්නම් මොන විදිහේ වංශවත්කම නිසාද? මේ වාගේ සාකච්ඡාවල් සැවැත් නුවර වාසීන් අතර පැවතුණා. මේ කතාව අනදමා හිමිපාණන් වහන්සේට ඇසී දැනී සරුවඥන් වහන්සේගෙන් විමසුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ බෞද්ධයෝ භාග්‍යතුන් වහන්සේගේ රූප විලාසය ගැන නිතර නිතර සාකච්ඡා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ විදිහේ රූප සම්පන්න ලබන්ඩ, මේ මහා පුරුෂ ලක්ෂණ ලබන්ඩ කවර විදිහේ කුසල කර්මයන් හේතු වුණාද කියලා අවසර ලැබුණොත් මේ මහ ජනතාවට තවත් ප්‍රසාදය වැඩි වෙන්න හේතුවක් වේ ස්වාමීනි. ඒ අවස්ථාවේදී තමයි ශාන්තිනායකයන් වහන්සේ ලක්ෂණ සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවේ. දැන් අපි ඒ දිහාවට හැරෙමු. මේ ලක්ෂණ සූත්‍රයේන සූත්‍ර පාඨයක් මේ කෙටියෙන් කියවුනේ. දත්තින් සීමානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි. මහණෙනි, මහා පුරුෂෝත්තමයන් වහන්සේට පිටින මහා පුරුෂ ලක්ෂණ මෙසේ දෙතිසක් ඇත. යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේවගතියෝ භවಂತಿ අනඤ්ඤ. ඒ දෙතිසක් වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මහා පුරුෂයන් වහන්සේට ගති දෙකක් පමණයි, ඊට වඩා නැහැ. සචේ අගාරං අධ්‍යවසිතේ රාජා හෝති චක්කවර්ති. ඉදින් ගිහිගේ වාසය කරනවා නම් සක්විති රජ වෙයි. සචේ අගාරස්මා අනගාරියම් පබ්බජති බුද්ධෝ හෝති ලෝකේ විවත්තච්ඡද්දෝ. ඉදින් ගිහිජෙන් නික්මී අනගාරිකව පැවිදවන්නේ නම් සියලු ධර්මයන් සරුවාකාරයෙන් ආબોධ කරගෙන සියලු කෙලෙස් හැවෙන ඉවත් කොට දමා ලෝතුරා බුදු වෙයි. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. ඉතින් මේ අවස්ථාව ගැන නැවත අපි හරිය බලමු. මහා පුරුෂ ලක්ෂණ 32 කියන්නේ කුමක්ද කියන එක ඉස්සෙල්ලා අපි තෝරා ගනිමු. මේ ලක්ෂණ සූත්‍රයේ තියෙනවා කරුණු හතරක් තේරුම් කර ගැනීමට. පළමුවෙන් කියන්නේ ඒ කුසල කර්මය. ඊළඟට ලක්ෂණ සාදෘශ්‍ය. ඊළඟට ලක්ෂණය. ඊළඟට ලක්ෂණයෙන් ලැබෙන ආනිසංසය. යම් යම් රූප ලක්ෂණයක් ලබන්නේ හේතුව කුසල කර්ම ඉස්සලා විස්තර කරනවා. ඊළඟට රූප ලක්ෂණයට උපමාවක් එකටයි කර්ම සාදෘශ්‍ය කියන්නේ. ඊළඟට රූප ලක්ෂණේ ඊළඟට තමයි එයින් ලැබෙන වර්තමාන වශයෙන් ලැබිය හැකි ආනිසංස විශේෂ. මහා පුරුෂ ලක්ෂණ 32 සම්බන්ධ කුසල ධර්ම තියෙනවා 20ක්. කුසල ධර්ම 20ක් මේ මහා පුරුෂ ලක්ෂණ 32ට උපනිශ්‍රය වෙලා තියෙනවා. ඉස්සෙල්ලා අපි දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ කෙටියෙන් තෝරා ගනිමු. ශ්‍රී පාදයේ පටන් සිරස්තලයේ දක්වා තමයි හඳුන්වන්නේ. ඒක සාමාන්‍යයෙන් ලක්ෂණ ශාස්ත්‍රයේ චාරිත්‍රයක්. පුරුෂයෙකුගේ රූප ලක්ෂණය හඳුන්වනකොට සිරිපතුලෙන් පටන් ගන්නවා, පතුලෙන් පටන් ගන්නවා, ඉෂ දක්වා අනුපිළිවෙල යන ඉහළ බලා. කාන්තා කිනෝගේ ශරීර ලක්ෂණ වර්ණා කිරීමේදී පරීක්ෂා කිරීමේදී හිස මුදුනේ පටන් දෙපතුල දක්වා පරිලෝම වශයෙන් තමයි බලන්නේ. ඒක ධර්මතාවක් ලක්ෂණ ශාස්ත්‍රයේ. දැන් මෙතෙන්දී සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාදයේ පටන් සිරස්තලය දක්වා ලක්ෂණ 32 වෙන් කරලා පහදා තියෙනවා. ශ්‍රී පාදයේ තියෙනවා සුප්පතිත්තිත පාදකා කියලා ලක්ෂණයක්. ඒ කියන්නේ බෙර ඇසක් හා සමාන සමතල සිරිපතුලක් තියෙනවා. දැන් වෙනත් මිනිස්යන්ගේ පතුලේ මැද්ද හරියේ බිම තැවරෙන්නේ නැහැ. අගින් මුලින් තැවරෙනවා. නමුත් සරුවඥන් වහන්සේගේ සිරිපතුලේ මුලින් අගින් වටින් හැම පැත්තෙම යටිපතුල පොළවේ එක හා සමාන වේක වරටම ස්පර්ශ වෙනවා. ඒකට කියන සුපිහිටි සිරිපතුල් නැති බව. ඒක එක ලක්ෂණයක්. දෙවැනි එක චක්‍ර ලක්ෂණයක් ඇති බව. ඒ කියන්නේ සිරිපතුලේ තියෙනවා ඒ බෙරසක් හා සමාන සිරිපතුලක් ඇති බැවින්, ඉතාම සිනිඳු සිවියක්ද ඇති බැවින් දහසක් දැවි ඇති. නිම්වලලු. එවාගෙම නැබ සහිත චක්‍ර ලක්ෂණයක් තියෙනවා. ඒ චක්‍ර ලක්ෂණේ වටේට 108ක් මංගල්‍ය ලක්ෂණ පිහිටා තියෙනවා සිරිපතුල් දෙකේම 108 බැගින්. ඒකට කියනවා චක්‍ර ලක්ෂණේ. ඊළඟට ආයත පන්හි ශ්‍රී පාදයෙහි කොටස් හතරෙන් කොටස් හතරකට වෙන් කරලා ගොප්නාංශයේ පිහිටි කොටසයි ඉදිරියට තියෙන කොටස් දෙකයි විලිඹුවට කොටසයි කියලා කොටස් හතරකට බෙදෙනවා. එයින් සෙසු මනුෂ්‍යයන්ට වඩා විලිඹුව දිගයි. මනෝඥයි. හරියට පන්දුවක් වාගේ වටකුරුව පිහිටා තිබෙනවා. ඒකට කියනවා ආයතපන්හි. ඊළඟට තියෙනවා දීගංගුලි. සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාද දෙකේම ඇඟිලි එක හා සමාන දිගින් දිගයි. එකක්වත් උස්මිති නැහැ. දැන් ශ්‍රී හස්ත දෙකේ ඇඟිලි අතුරෙන් මාපත ඇඟිලි දෙක හැර අනිත් ඇඟිලි හතර හතර එක හා සමානව දිගට පිහිටා තියෙනවා. ඒ දික් ඇඟිලි බව ලක්ෂණය. ඊළඟට ජාල් හත් පාදතා. ඒ කියන්නේ දැල් කවුලුවක දැල් කූඩු වගේ තමයි මේ දෙපතුලේ දෙයතෙත් ඇඟිලි පිහිටා තිබෙන්නේ. ඒ කියන්නේ දැන් දක්ෂ වඩුවෙකු ලියන වඩුවකු ජනෙල් කූරු ලියවෙනවා. ඒ වගේ මුල සිට අග දක්වා බොහෝම මනෝඥ ලෙස මාංශ ධාතුන් වටවී තියෙන හැටියට මේ ඇඟිලි පිහිටා තියෙනවා. ජාලහත් පාදතා. මුදු තලුමහත් පාදතා. මේ අතුල්පතුල් දෙක එදවස් හිමි උපන්නා කුඩා ලදරුවෙකුගේ වගේ දහසක් වරක් පෙළූ පුළුම් පෙදක් වගේ බොහෝම මුරුදුවට පිහිටා තියෙනවා. ඒකට කියන මුදු තලුමහත් පාදතා. ගෝපකුමතා. සරුවඥන් වහන්සේගේ මේ පතුල උඩ තියෙන ගොප් මස උසින් පිහිටා තියෙනවා. අනිත් පැගේ ගොප් මස පතුලට සම්බන්ධ බැවින් හාත් පසට හරවන්න බෑ. ඉදිරියට පාසල ටික ටික නමුවට හරවන්න බෑ. සරුවඥන් වහන්සේගේ ගොප් මස උසින් පිහිටා තියෙන බැවින් ඕනෑම පැත්තකට සිරි පතුල හරවන්න පුළුවන්. ඒකට කියනවා උස්සංක පාදතා. උස්සංක පාදතා. ඊළඟට තියෙනවා ඒනිජංගතා. ඒනිජංගතා කියන්නේ ගොප් මාංශයේ පටන් දණහිස දක්වා කෙන්දයේ හාත්පසින් අස්තිනාරු නොපෙනෙන හැටියට ලියන වඩුවක විසින් මනෝඥ ලෙස ලියන ලද මේස කකුලක් මුටු කකුලක් වාගේ වට රවුම් වෙලා ඕලුමුවන්ගේ දන කෙන්ඩාවක් වාගේ පිහිටා තිබෙනවා. ඒකට කියනවා ඒනිජංගතා. ඊළඟට කියනවා ආජානුලම්බී හත්තතා. ඒ කියන්නේ නොනැමි දෙදන පිරිමදින හැටියට දැක පිහිටා තියෙනවා. ඊළඟට තියෙනවා කෝසෝහිත වත්තුගුහිතා. හරියට නිලුම් මලක සැඟවී තින නිලුම් බට්ටේ වාගේ එම් නැත්තම් ගෘෂභ රාජෝගේ ලිංගේ වාගේ පුරුෂ ව්‍යංජනයේ කෝසයකින් වැසී තියෙනවා. ඒ කිතා වැදගත් ලක්ෂණයක් කෝසෝහිත වත්තුගුහිතා. සුවන්න වන්නතා. ශ්‍රී පාදයෙහි පාටන් සිරස්තලයේ දක්වා ශරීරය කම්වම් පාටින් යුක්තයි. ඒකට කියන්නේ කිනීරි මලක පාට හා සමාන වර්ණයක් සරුවඥන් වහන්සේගේ ශරීරයේ පිහිටා තින සුවර්ණ වර්ණක. සුකුමච්ඡවිත. සරුවඥන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි හරියට කණින් කළ පිළිමය දිවිදලින් ඔප්ඥඟුවාම යම් බඳුවට දිලිසෙනවද ඒ වාගේම සරුවඥන් වහන්සේගේ දිලිසෙන සුළු වතුර බිඳුවක්වත් තැවරෙන්නේ නැති සීනිඳු ඌම සියුම් ඌම සිවියක් පිහිටා තියෙනවා. සුකුමච්ඡවිතා. ඒකේක ලෝමතා. සරුවඥන් වහන්සේගේ නවානෝ දහසක් හෝම කූපයන්හි එක එක කූපයක එක එක බැගින් පමණක් හෝමයන් පිහිටා තියෙනවා. අදින් ඒ වාගේම උද්දග්ග ලෝමතා. සර්වඥන් වහන්සේගේ එක එක රෝම ධාතු නිල වර්ණව දක්ෂිනා වර්තව උඩු අක් බලාගෙන පිහිටා තියෙනවා. ඒකට කියනවා උද්දග්ග ලෝමතා. ඊළඟට නිග්‍රෝධ පරිමණ්ඩලතා. බ්‍රහ්මජ්ජුගතතා. බ්‍රහ්මජ්ජුගතතා කියන්නේ බ්‍රහ්මයාගේ බ්‍රහ්ම රාජයෝගේ ශරීරයේ වාගේ දණින්වත් කටින්වත් කොන්දෙන්වත් නොනැමී පූර්ණ ලෙස ඉරිජුව පිහිටා පවතිනවා. ඒකට කියනවා බ්‍රහ්මුද්ධ ගත්තතා. සත්තුස්සදතා. සරුවඥන් වහන්සේගේ දෙපිටි අතුල් දෙපිටි පතුල් දෙවර හිස කොන්ද කියන මේ ස්ථාන හත මාංශ ධාතුයෙන් මනෝඥ ලෙස පිරී පවතිනවා. අස්තිනාරුණු පෙනෙන හැටියට. ඒකට කියනවා සත්තුස්සදතා. ඊළඟට නිග්‍රෝධ පරිමණ්ඩලතා. සරුවඥන් වහන්සේගේ බඹේ යම් පමණද ශරීර උසප් ප්‍රමාණයත් එපමණයි. උසප් ප්‍රමාණයසේ බඹේ පිහිටා තියෙනවා. නිග්‍රෝධ පරිමණ්ඩලතා. සීල පුබ්බද්ද කායතා. සිංහ රාජයාගේ පපුව බොහෝම තේජාන්විතව පිහිටා තියෙන. ඒ වගේ සරුවඥන් වහන්සේගේ ඉදිරි කයත් පසු කයත් බොහොම තේජාන්විතව මාංශ ධාතුවෙන් පිරී පවතිනවා. සීහ පුබ්බද්ද කායතා. චිතන්තනංසතා. සරුවඥන් වහන්සේගේ පිත දැලවර මැද ඉරක් නොපෙනෙන හැටියට පිතකටු පෙළිය නොපෙනෙන හැටියට කම් පෝරුවක් වගේ මාංශ ධාතුන් පිරී පවතිනවා. ඒකට කියන්නේ චිතන්තරංසතා. ඊළඟට සමවත්තකන්දතා. සරුවඥන් වහන්සේගේ ග්‍රීවය කම් කලයක කරක් වගේ අස්තිනාරු නොපෙනෙන හැටියට කතා කරන වෙලාවේදීවත් අස්තිනාරු නොපෙනෙන හැටියට මනෝ කැලෙස මාංශ ධාතුන් පිරී පවතිනවා. සමවත්තකන්දතා. රසබ්බි සංගිතා. සරුවඥන් වහන්සේගේ 700ක් රස නහර අනුභව කරන ආහාර පානයන්ගේ රසෝජා වුරාගන රස නහර ග්‍රීවේක තුඩු දීගෙන තියෙනවා. මුං ඇටයක් කඩල ඇටයක් තරම් සුළු ආහාරයක් වන්දන වෙලාවෙත් ආමාශයයන් නිස්සර තමන් වහන්සේ එය අනුභව කරන වෙලාවෙම උගුරෙන් පල්ලයට යනකොටම රස නහර උරාගන ශරීරයේ පැතිරෙනවා. ඒකට කියන රසග්ග සද්ධිතා. සීහ හනුත. සිංහ රාජයාගේ යටිහනුව කවාකාරයි. සරුවඥන් වහන්සේගේ යටිහනුවත් උඩුහනුවත් දෙකම එක හා සමානව කවාකාරයි. කොහොමද කියනවා නම් 12ක් චන්ද්‍ර රේඛාවක් වාගේ. අවපක්ෂේ චන්ද්‍රයා 12කට එන දවසේදී යම් ආකාරයේද කවාකාරව තියෙන්නේ. ඒ වගේ තමයි සරුවඥන් වහන්සේගේ දෙහනුව. ඒකට කියන සීහ අනුත. ඊළඟ 44 දන්තත. ඒ දෙහනු මත සම විශ්ව බැගින් දන්තය දන්තයන් 40ක් පවතිනවා. විශ්ව බැගින්. 44 දන්තත. සම දන්තත. ඒ දන්ත පේලි දෙක රිදී පෙතක් වාගේ උස්මිකින් නොවේ එක හා සමානව පිහිටා තින මුතු ඇට පෙලක් වාගේ. අවිවර දන්තත. ඒ දන්තයන් අතර අල්පමිති තුඩක් තරම්වත් සිදුරක් නැතුව ඉතාමත්ම සුපස්සිතව එකින් එකට පිහිටා තියෙනවා. ඒකට කියන අවිවර දන්තත. සුසුක්ක දාතත. සරුවඥන් වහන්සේගේ උඩු ඇන්දෙත් යටි ඇන්දෙත් දලදා සතර බොහෝම දිලිසෙන සුළු සුභ්‍ර වර්ණයෙන් පවතිනවා. ඒකට කියන සුසුක්ක දාතත. ඊළඟට ධම්ම පරවත ජීවත. සරුවඥන් වහන්සේගේ ජීවහා ධාතුව දිව දෙග පුළුල් තුනී බවට පත් වී තිබෙනවා. ඒ දිවහා ධාතුව බොහොම තුනී. ඒ වගේම දිගයි පළලයි. කොච්චර දිගද කියනවා නම් ඒ කුණාසේ කවුන් කළා දෙනා සිදුරාසේ දෙකන් සිදුරාසේ පවා පොවනවා. එතකොට ඒ දිව පළල් කළා මුහුණු සංගල වහ ගන්නවා. ඒ කුණාසේ අර කල්කොලයක් අකුලා ගන්නවා වගේ අකුලා ගන්න සමත් වෙන තුනී දැරියු. මෙනිසා තුනී බවක් දුගු බවක් පුළුල් බවක් ඇති බව ඒ ජීවහා ධාතුවේ ලක්ෂණේ පහවත ජීවතා. බ්‍රහ්මස්වරත. කුරවි කෙනෙල්ලන්ගේ නාදෙමින් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් පිහිටා තියෙනවා. බ්‍රහ්මස්වරත. අබිනීල නෙත්තත. සරුවඥන් වහන්සේගේ නේත්‍ර යුග්මය නිල් මා නිල් වාගේ බොහෝම ලස්සන නිල වර්ණයෙන් පිහිටා තියෙනවා. නිල වර්ණය කියන්නේ නිල වර්ණයේ අවශ්‍ය තැන නිල වර්ණයි. ඉන් අනතුරුව වතේට නීල පීත ලෝහිත ඕදාත මාංජෙත්ගෙන වර්ණ පහම සුදුසු පරිද්දෙන් පිහිටා තියෙනවා. ප්‍රධාන වර්ණේ නීල වර්ණයයි. ඊළඟට ගෝපකුමත. ඒ මොහොතේම උපන්න රතු එළවස්සුකගේ නෙත්ගුලි වාගේ සරුවඥන් වහන්සේගේ නෙත්ගුලි ශරීරය ඇතුළට ගිලා බහලත් නැ ඉස්සරහට නෙරලත් නැ උම ලස්සන මැණික්ගුලි දෙකක් වාගේ මනෝක්ලෙස ප්‍රසන්නෝ පිහිටා තියෙනවා. ගෝපකුමත. ඊළඟට උන්නා ලක්කනත. සරුවඥන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව ඕෂදී තාරකාවක් වාගේ සුදුම සුදු පාටින් දිගින් ඇද්දොත් වියතක් තරම් දිගට අතාරියාම දක්ෂිනා වර්තව උඩුවක් බලාගෙන පිහිටා තියෙනවා. ඌර්ණ රෝම ධාතු. ඒකට කියන උන්නා ලක්කනත. උන්නීස සීතත. සරුවඥන් වහන්සේගේ සිරස්තලයේ දිය මතු පිට හටගත් දිය බුබුලක් වාගේ හත්පසින් වටෝ පවතිනවා. කොතනකවත් උස්මිති තැනක් අෂ්ටධාතුන්ගේවත් මාංශධාතුවත් නැතුව උන් මනෝක්ම ලෙස වතකුරුව සිරස්තලයේ පිහිටා තිනු පාත්‍රයක් මුහින් කිව වගේ. ඒ වගේම සරුවඥන් වාසගේ නලා තලයේ දෙකන්සිලුවේ පටන් මැද නලා තලයේ දිගු පුළුල් ලෙස හරියට රජදරුවන් විසින් පළඳිනු ලබන උන්නීසපත්ත කියලා නලල් පැටියේ වාගේ විශේෂතල විශේෂත්වයකින් පවතිනවා. ඒකට කියනවා උන්නීස ශීර්ෂතායි ලක්ෂණ දෙකම එකක්. මෙන්න මහා පුරුෂ ලක්ෂණ 32. ඊළඟට අපි සලකා බලමු තවදුරට නැවතත් මේ 32 කියවෙනවා. සරුවඥන් වහන්සේ කවර විදිහේ කුසල කර්ම හේතුයෙන් මේ ලක්ෂණ ලැබුවාද කියලා. ලක්ෂණ සූත්‍රේ බොහොම සවිස්තරව දැක්වෙන එක සංක්ෂේප කොට අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පළමුවෙනි ලක්ෂණය සුපීටි සිරිපතුල් නැති බවනේ, බරසක්ඛා සමතලා වූ සිරිපතුල් නැති බව. මේ ලක්ෂණය තුනේ පූර්ව ජාතියෙහිදී දන් දීම, සිල් දැකීම, භාවනාව, මෞපිය උපස්ථාන, ගිලානෝපස්ථාන, එවාගෙම සමතිපස්සනා භාවනා වැඩීම, පැවිදි වීම, සිල් දැකීම මේ ආදී සෑම ලොකු කුඩා කුසලයක් කිරීමේදී මුලපටන් අග දක්වා හිතලා දානශාලාවටයි පසේ බුදුරජාන් වහන්සේ ළඟට අතරේ ඒ වෙලාවේ පානකොට අහස දිලිසි හිතයන්නේ මාරදී පුත්‍රයා ඇසුවා තමුන්නාසේ කවුද? මම වසවර්ධ දී පුත්‍රයා. මේ ගිනි අඟුරු වල මැවේ තමුන්නාසේද? ඔව් මමයි. ඒ කවර අර්ථයක් නිසේද දානි වළක්වන්න. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා, අභියෝගයක් කළා, වසවර්ධ දී පුත්‍රය ඔබ වැනි කෙනෙන්නේ 100ක් 1000ක් ආවත් මගේ දානි වළක්වන්න බෑ. මේ බලන්න මා දාන්නේ නැහැටි කියලා අභියෝගයක් කරලා අදිෂ්ඨානයක් කළා. මං කුඩා කලපටන් නිති 500 දක්වා සැක්කා සත්‍යයි, පොය 800 දක්වා සත්‍යයි, මෞපිය උපස්ථාන කළා සත්‍යයි, භව සම්පත් නුපතා ලෝතුරා බුදුබාපතා මෙතෙක් දාන පාරමිතා පුරමින් ඉන්නවා සත්‍යයි, ලෝ බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි, මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේවා, මට මේ ගිනි අඟුරු වල මැද්දෙන් ගිහින් දානේ දී ගන්න හැකි වේවා කියලා ඉතින් අදිෂ්ඨාන කරගෙන අර පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන ගාථාවක්ද කිව්වා. කාමම් පතාමි නිරයන් උද්දපාදෝ අවන්සිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්දම් පටිග්ගා. ස්වාමීනි, මගේ මේ දන්සැලට පැමිණි මගේ ප්‍රතිග්‍රාහක පින් කෙතෙට දන් නොදෙන්න මට පුළුවන් කමක් නැහැ. ස්වාමීනි, මම මේ ගිනි අඟුරු වල මැද්දට පනිනවා. මගේ ඇස යටිකුරු වෙන්න පුළුවන්, පාවුඩු කුරු වෙන්න පුළුවන්, මගේ ශරීර අඟුරු වෙන්න පුළුවන්. අනේ ස්වාමීනි, තුන් ලොවට පින් කෙතක් වූ ඔබ වහන්සේ ඒ අතර මගේ දානේ පිළිගනු මැනව කියලා පැන්නනේ. මේ මොනතරම් පුදුම අදිෂ්ඨාන ශක්තියක්ද? නමුත් මේ මහ පොළව දන්නවා ගුණවතාගේ ගුණ සම්පත්තිය. මේ මහ පොළව ගිනි අඟුරු මැල මැද්දෙන් සත සකක් සමන යනෙහිය සත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් පැන නගුණනේ. මතු අනාගතයේදී තබන පීවරක් ගානේ නෙළුම් මල් පෙපෙන උත්තමයන් වහන්සේ නමක් නේද කියලා. මේ නෙළුම් මල් උඩින් එන පස්වනක් ප්‍රීතියෙන් පිනපිනා එදා දානේ පූජා කළා. මොනතරම් පුදුම අදිෂ්ඨාන ශක්තිය. ඔය වාගේ එකක් දෙකක් නෙමෙයි. බලන්න මහා ජනක ජාතකයේ අදිෂ්ඨාන බලයෙන් 7000ක් මහා සාගරයේ පීනලා ගොඩ වෙලා හදි වෙච්ච හැටි. මේ විදිහට ස්ථීර සාර අදිෂ්ඨානයේ යෙතුව පාරමී පිරූ බවට තමයි මේ සුපිහිටි සිරිපතුල් ඇති වූයේ. ඊළඟට ලක්ෂණ ආනිසංස වශයෙන් කියවෙන්නේ මේ ලක්ෂණ ඇති උත්තමයන් වහන්සේ ගිහි විහිතයන්න් සක්විති රජ වෙලා කිසිම පසමිතුරෙකුට කම්පා කළ නැහැක්කෙක් වෙනවා. ලෝතුරා බුදු වූ බැවින් රජ මැති ඇමති ආදීන්ටවත් දෙවියන් මාරයන් බ්‍රහ්මයන්ටවත් කම්පා කළ නැහැකි නොසෙල් වෙන සුළු උත්තමී බවට පත් වුණා. ඒක ලක්ෂණ ආනිසංසයයි. දෙවෙනි කාරණේ තමයි චක්‍ර ලක්ෂණය. ඒ කියන්නේ සරුවඥන් වහන්සේගේ සිරිපතුලේ ඒ චක්‍ර ලක්ෂණයක් පිහිටා තියෙනවා. කුමක්ද කර්මය? කුසල කර්මයේ පූර්ව ජාතිවලදී විශාල ජනකාවකට අභේදානි දුන්නා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන, අහසේ හැසිරෙන සීලූම සත්‍යයන්ට අභේදානි දුන්නා. රජකම් කරන අවස්ථාවෙනි අවස්ථාවලදී ලෝයස ජනතාවට ආරක්ෂා සංවිධාන සැලසුවා. බය ඇති ගැනීම සංසිඳේවා. දුකටපත් වූවන් දුකෙන් මිදෙවවා, භයටපත් වූවන් භයෙන් මිදෙවවා, සෝතපත් වූවන් සෝකයෙන් මිදෙවවා. මේ වාගේ පින්කම් කිරීමේදී ලොවට ආරක්ෂාව සිත සාන්තිය සැලසූ බවට පිරිවර සහිතව දම් පින්කම් කළ බවට සාධකයක් තමයි චක්‍ර ලක්ෂණයක් සිරිපතුලේ පිහිටා තිබීම. ලක්ෂණානිසංස වශයෙන් කියන්නේ මහා පරිවාරෝ, විශාල පරිවාර සම්පත්තියක් උන්වහන්සේ ලැබුණා. තුන්වෙනි කාරණේ ආයතපන්හි දික් විලිමු ඇති බව. සර්වඥන් වහන්සේ දික් විලිමු ඇති බවත්, දික් ඇඟිලි ඇති බවත්, බ්‍රහ්මොද්දුගත ඇති බවත් කියන ලක්ෂණ තුන ලැබුවේ එක කුසල කර්මයකින්. පූර්ව ජාතියෙදී ප්‍රාණඝාතින් වැළකි සියලු සත්‍යයන් වෙත අභේදානෙ දෙමින් ආරක්ෂා සංවිධානය සැලසුවා. ප්‍රාණඝාතින් වැළකුණු බවට සාධකයක් තමයි දික් විලිඹු, දික් ඇඟිලි, ඍජු ශරීරය. මේ ලක්ෂණ තුන පහළ වුණේ. ලක්ෂණානිසංස වාසයෙන් කියවෙන්නේ දීර්ඝාස ලැබීමයි. තමන් වහන්සේගේ පරමාශාරුදු 80යි. ඒ 80 ඇතුළත මොනම හේතුවකින්වත් සරුවඥන් වහන්සේ අතරක ජීවිතක්ෂයට පත් කළ නොහැකි වෙනවා. ඒ දීර්ඝාස ලැබීමට හේතුව කුසලය ප්‍රාණඝාතින් වැළකීමේ කුසලයයි. ඊළඟට තියෙන්නේ ජාල හත්පාදතා මුදු තරුණ හත්පාදතා ලක්ෂණ දෙක. මේ ලක්ෂණ දෙක ලැබුණේ ඒ කියන්නේ දික් ඇඟිලි කියන වගේම දැල් කවුලුවක කූඩු වගේ මනෝක්ෂණී සංගලි පිහිටා තිබීම සහ මුරුදු මොලක් අතුල්පත්ුන් නැති බව. මේ ලක්ෂණ දෙක ලැබුණේ පූර්ව ජාතිවලදී. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන මේ සතර සංග්‍රහ වස්තුවෙන් දෝවැසි ජනතාවට කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් සංග්‍රහ කළ බවට සාධකයක්. ඉතින් ආනිසංස වශයෙන් කියවෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මිනිස්යාදී වූ අප්‍රමාණ පරිවාර ජනතාවගෙන් සත්කාර ලැබීමේ වාසනාවයි. සුසංගීත පරිජන කියන්නේ මේ ඒ ලක්ෂණ ඒකයි. අක්ෂණ ආනිසංසෙ. ඊළඟට තියෙන්නේ උස්සංක පාදතා උද්දග්ගලෝමතා කියන ලක්ෂණ දෙක. ඒ කියන්නේ උසින් පිහිටි ගොප් මාංශය ඇති බව හා උඩුවක් බලා හෝම ධාතු පිහිටි බව. මේ ලක්ෂණ දෙක පහළෝනේ කවර හේතුවකින්ද? පූර්ව ජාති සත සාසනයන් ඉදී ලෝතුරා බුදුබා පතමින් ලොවට දහම් වැසි වැසෙව්වා. ධර්ම දේශනා කළා. භාෂා, ශිල්ප, ශාස්ත්‍ර නුමසුර උගන්වුවා. ඒ විදිහට ලොවට ධර්ම දේශනා කිරීමේ කුසලානිසංස බලයෙන්, ඒ කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පුජ්‍යලයන් පාපයෙන් වළක්වා ගන්නා, කුසල ධර්මයන් යොදවනවා, අපායෙන් ගොඩගෙන සුගතියට යොමු කරවනවා, එවාගෙම ලෞකික ලෝකෝත්තර උභ්‍යාර්ථය සඳහා ධර්මානුග්‍රහ කරන. ඒ කුසල බලයෙන් තමයි උසින් පිහිටි ගොප් මාංශය හා උඩුවක් බලා හෝම ධාතු පිහිටීමේ ලක්ෂණ ඇති වුණේ. මේ ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ මුළු ලෝකේටම අග්‍ර වීම, ජේෂ්ඨ වීම, ශ්‍රේෂ්ඨ වීම, උත්තම වීම, ප්‍රවර කෙනෙක් වීම. ඒ හා සමාන කෙනෙක් ලෝක ධාතුවේ අද වෙනකන් නැන්නේ තවත් බුදු කෙනෙක් පහළොන් පමණයි. නිසා ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේට පමණක් සමාන වන සෙසු ලෝක සත්‍යයට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, ජේෂ්ඨ වූ, උත්තම වූ, ප්‍රවර වූ කෙනෙක් බවට පත් වීම මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. ඊළඟට තියෙන්නේ ඒ නිජංගතා ලක්ෂණේ. ඒ කියන්නේ සරුවඥන් වහන්සේගේ කෙන්දා යුගලේ ඕලුමුවන්ගේ කෙන්දා මේ මාංශ ධාතුන් පිරිපවට්න බව. මේ ලක්ෂණේ ලැබුණේ පූර්ව ජාතිවලදී තමන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ශිල්ප සාතුරු ගැන්වීමේදී ශිෂ්‍යයන්ට විහස වෙන්නේ නැතුව ඉතා ඉක්මනින් ඉක්මනින් ශිෂ්‍යයන්ගේ භාෂා ඥාන, ශිල්ප ඥාන, ශාස්ත්‍ර ඥාන දිනු කරමින් ගුරු මුෂ්ටියක් වාසයේස නොකොට ඉතා උනන්දුවෙන් අධ්‍යාපනය දුන්නා. කල් ගෙවන් නැතුව ශිෂ්‍යයන්ගේ දනුම හදාලා හොඳ පුරවැසියන් උගතුන් බාට පමුණුවන් උන්වහන්සේ උත්සාහවන්ත වුණා. ඒ කුසල කර්ම නිසා මේ ලක්ෂණිය පහළ වුණා. ලක්ෂණානිසංස වාසයෙන් කියන්නේ තමන්ට අවශ්‍ය අවශ්‍ය ශ්‍රේමණ පරිස්කාර නුපමාව ලැබීමේ වාසනාව. ඊළඟට තියෙන්නේ නොනැමි දිනම ධනමණ්ඩල පිරිනමන් දෙන්න පුළුවන් විදියට දික් වූ අධ දෙක ඇති බව. ඒකට කියන්නේ ආජානුලම්බී හත්තත. ඊළඟට තියෙන්නේ මේ නිග්‍රෝධ පරිමණ්ඩල සමේ දෙක. මේ ලක්ෂණ දෙක. එකෙනි බඹේ ප්‍රමාණය ශරීරයේ උස, ශරීර උස ප්‍රමාණ බඹේ. දැන් නුග ගහක් කියවාම නිග්‍රෝධ වෘක්ෂයේ උස ප්‍රමාණයට තමයි අතුපතර පැතිරෙන්නේ. ඒ වගේ තමයි සරුවඥන් වාසගේ ශ්‍රී දේහය. උනාසයේ දේහ යම් ප්‍රමාණ උසද, උස ප්‍රමාණයටම බඹේ පිහිටා තියෙනවා. ඒකට කියන්නේ නිග්‍රෝධ පරිමණ්ඩලතා. ඒ වගේම තමන් වහන්සේ නොනැමි දෙදන මණ්ඩල පිරිනමින් මඳින්න පුළුවන් හැටියට දෑත පිහිටා තිබියේ. මේ ලක්ෂණ දෙක ලැබුණේ පූර්ව ජාති සත්‍ය සාසනයන්හිදී සුදුසාට සුදුසුකම දෙන. රාජ්‍යද සුදුස්සා තෝරලා රාජ්‍යද පත් කරන නැති ඇමෙතිකම් ආදිද සුදුස්සන්ට ඒ තනතුරු දෙනවා. විනිශ්චයකාරකමල සුදුස්සාට ඒ තනතුරු දෙනවා. කසල සෝදකයාට ඒ තනතුරු දෙනවා. ඔය වාගේ සුදුස්සා සලකලා අය මිද මරහති මේ දේට මේ තැනැත්ත සුදුසුයි, මේ දේට මේ තැනැත්ත සුදුසුයි කියලා ඒ පුජ්‍යලයන්ට අනුරූපව සුදුසුකම් අනුව පවරමින් පුජ්‍යලයන් අභිවෘද්ධියට පැමිණෙව්වා. ඒ ඇත්තන්ගේ ගුණ නුවණ, ධන ධාන්‍ය, අශේසුරු සප සම්පත් වැඩෙන හැටියට සුදුසු තත්ත්වයට පැමිණෙව්වා. මේ කුසල කර්මය නිසා මේ ලක්ෂණ දෙක පහළ වුණා. ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ සප්ත ආර්ය මහා ධනස්කන්ධයෙන් අග්‍රභාවයට පත් වීම. ලෝක ධාතුයෙන්, සීලයෙන්, ශ්‍රද්ධාවෙන්, සුතේන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, හිරියෙන්, ඔත්තප්පෙන් සරුවක්යන් වහන්සේ තරම් අග්‍ර කෙනෙක් නැණි. ඒ තත්ත්වෙ ලැබෙන මේ ලක්ෂණ දෙක ආනිසංසය. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ කෝසෝහිත වත්තගුජිත. කෙමියකින් නැත්තම් කෝසයකින් වැසී ඇති පුරුෂව්‍යංජනී ඇති බව. මේ ලක්ෂණයේ පහළ වුණේ පූර්ව ජාති සත් සහස්රයන් හිදී වෙන්වේගී අසමගී වූ දෙමව්පියන් සමග කෙරෙව්වා. සහෝදර සහෝදරියන් සමග කෙරෙව්වා. දුව දරුවන් සමග කෙරෙව්වා. බොහෝ කල අවුරුදු බොහෝ කල වෙන්ව සිටියේ අඹසැමියන් ඔවුන්වන් සම්මුඛ වී ඒ යාගේ තින අඟුණ අගුණ සංගවමින් ඒ ඇත්තන්ගේ ගුණ මතු කරමින් කරුණු කියලා සමාදාන කරලා එකතු කරා. ඒ වගේම බොහෝ කල වෙන්ව සිටියේ සහෝදර සහෝදරියන් බොහෝ කල වෙන්ව සිටියේ දුව දරුවන් හිතමිතුරන් ඔවුන්ගේ තියෙන අගුණ පාක්ෂයේ සංගවමින් මකාගමමින් කුසල පාක්ෂයේ නැත්තම් යහපත් ගුණ ධර්මයන් සුදුසුකම් මතු කරමින් ඔවුන්ව කරුණ කියලා සමග සමාදානවල පිහිටෙව්වා. සමාදාන විනිශ්චයකාරකම මේ විදිහට ලෝවැස ජනතාව අසමගි ඌවන් සමග කර වීමේ උතුම් කුසලය නිසා මේ කෝසෝහිත වත්තගුහිත ලක්ෂණේ පහළ වුණා. ඒ කියන්නේ අගුණ සංගවීම, ගුණ මතු කර දීම. මේ ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ පහූත පුත්තා හොಂತಿ. ඒ කියන්නේ බොහෝ පුත්‍ර සම්පත්තිය ලැබෙනවා. ශක්තිත රජ වුණා නම් පුත්‍රයෝම 1000ක් ලැබෙනවා. බුදු වුණාට පස්සේ පුත්‍රයෝ 1000ක් නෙමෙයි, අසංකේය අප්‍රමේය ප්‍රමාණයක් ඒ සරුවක් යන්වාසේ දරුවෝ ඉන්නවා. ඒ කවුද? ශ්‍රාවක දරුවෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, ශ්‍රාවක දරුවෝ. ඒ ලක්ෂණානිසංසයයි. ඊළඟට සඳහන් වන්නේ සුවන්න වන්නතා. සරුවක් යන්වාසේගේ ශ්‍රී දේහය කම්මම් පාටින් බබලන. මේ ස්වර්ණ වර්ණතා ලක්ෂණය ලැබුණේ කවර කුසලයකින්ද? සරුවක් යන්වාසේ අනන්ත ජාති සත සහස්රයන්ෙහිදී මෙත්තා භාවනාවල්ලා තියෙන. කොච්චර අලාභයක්, අයසක්, නින්දාවක්, දුකක්, අපකීර්තියක් උන්වහන්සේට යොමු වුණත්, මූණපාන්න සිදු වුණත් කවදාකවත් කිපෙන්නේ. කවදාකවත් උන්වහන්සේ අනුන්ට දොස් පවරන්නේ. තමන්ට ලැබෙන හැම පීඩාවක්ම මහමෙරවා ගිවිසෙනවා. එපමණක් නෙමේ අප්‍රමාණිස මෛත්‍රී භාවනා කරනවා. බලන්න ශාන්තිවාදී තාපස ජාතකේ, බලන්න වයසින් මාස 7ක් ඇති චුල්ල ධර්මපාල කුමාරයා, එවගේ මහා සීලව රජතුමා, ඒක රාජ රජතුමා මොනතරම් පුදුම මෙත්සිත දිනු කරපු උත්තම යොද. මේ වගේ තමයි පූර්ව ජාති අනන්ත ජාතිවල පුරුදු කරු මෛත්‍රිය. ඒ මෛත්‍රිය අනුභව බලයෙන් සම්මම් පාට සිරුරක් ලැබුණා. එයි ලක්ෂණානිසංස වාසීන් කියවෙන්නේ. එවගේම තමන් වහන්සේ සිනිඳු මුරුදු මොලොක් කියවර වස්ත්‍ර පරිස්කාරාදී අප්‍රමාණ දන් දීලා තියෙනවා. ඒ නිසා ඒ ලක්ෂණ ආනිසංස වාසීන් තමන් වහන්සේට මුරුදු මුලක්, කසේසලු ප්‍රතිපිලි, දිවසලු වැනි මේ චීවර වස්ත්‍ර පරිස්කාර ලැබීම මේ ලක්ෂණ ආනිසංසයයි. සුකුම චවිත. ඒ කියන්නේ ශරීරයේහි තෙල් දැලිකුණු වතුර බින්දුවක්වත් තවරෙන්නේ නැතිද, දූවිල්ලක්වත් තවරෙන්නේ නැති හැටියට සිනිඳු සිවියක් පිහිටා තියෙනවා. ඒ සිනිඳු සිවිය පිහිටා තිබෙන්නේ කවර ආනිසංසයකින්ද? අනන්ත ජාති සහස්රයන්ෙහිදී බුදුබා පතාගෙන ධර්මස්ත්‍රවණය කළ, ධර්ම සාකච්ඡා කළ, නුවණ වැඩෙන ධර්මස්ත්‍රවණය කළ තියෙන බණාලා තියෙන. ඒ ධර්මස්ත්‍රවණානිසංස වශයෙන් උයි සරුවඥන් වහන්සේගේ සුකුම චවිතා පහළ වුණි. ආනිසංස වශයෙන් කියන්නේ මහා පඤ්ඤෝ, පුතු පඤ්ඤෝ, ආසු පඤ්ඤෝ, ජවන පඤ්ඤෝ, තික්ක පඤ්ඤෝ, නිබ්බේධික පඤ්ඤෝ. මේ කියන්නේ මහා පුදුමාකාර ප්‍රඥා සම්භාරයක් ලබන්න හේතු වුණේ සියුම් සිවි ඇති බවයි. ඇති ලක්ෂණය නිසායි. ඊළඟට සඳහන් වන්නේ ඒක එක ලෝමතා උන්නා ලක්කනතා. ශ්‍රී දේහේ රෝම කූපයක් ගන්න එක එක රෝමයක් පිහිටා ඇති බව සහ දෙබැම අතරත ඕෂධී තාරකාවක් මෙන් දිගින් වියතක් තරම් දික් වූ දක්ෂිනා වර්ත වූ සුභ්‍ර වර්ණ වූ උඩුවක් බලාගෙන ඇති ඌර්ණ රෝම ධාතුව. මේ දෙක පහළෝනේ කවර කුසලයකින්ද? පූර්ව ජාතවලදී මුසාවාදයෙන් වැළකී සත්‍ය වචනම කතා කිරීමේ ආනිසංසයයි. නියත විවරණ ලබා ගත්තන් පටන් වෙන වෙන අකුසල් වලින් වල සිදු වුණත් මුසාවාද කුසලයේ සිද්ධ කළම නැහැ. එකම එක ජාතියකදී මුසාවාදයක් කියලා තියෙන විහිළුවට. ඒ අර ඒ සාරාසංකේ කල්පලක්ෂයේ තුල මුසාවාද කියලා නැහැ. ඒකේ ආනිසංස වශයෙන් එක එක රෝමයක් එක එක රෝම කූපයක පිහිටීම හා ඌර්ණ රෝම ධාතු ලක්ෂණේ පිහිටිය. ලක්ෂණ ආනිසංස වශයෙන් තියෙන්නේ ආදේය වාචෝ තමන් වාසියන් වචනයක් කියනවා නම් සියල්ලෝම විශ්වාසවන්තව පිළිගන්නවා. කවදාකවත් සැක කරන්නේ නැහැ බුද්ධ වචනේට. ඒක ස්ථීර වශයෙන්ම පිළිගන්නවා. පිළිගත හැකි වචන ඇති බව. එහෙම නැත්නම් ලෝකවාසී සත්‍යා සරුවක්ඥන් වාසිකේ වචන පිළිගන්නා බව මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. ඊළඟට සඳහන් වන්නේ සත්තුස්ස දෙතා අර දෙපිටි අතු දෙපිටි පතු දෙවරෙහි සහ කොන්දකේ නිස්ථාන හතේ මාංශ ධාතු මනෝඥෝ පිහිටා තිබීම. මේත හේතුව කුසල කර්මයේ රසවන්ත වූ ඕජවන්ත වූ ප්‍රණීත වූ ඛාද්‍ය භෝධ්‍ය අප්‍රමාණව දන් දුම් බවට සාධකයක් ලක්ෂණය තමයි සත්තුසුද්ධතා ලක්ෂණය. ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ ප්‍රණීත ප්‍රණීත වූ දිව්‍ය අමෘතය හා සමාන ප්‍රණීත ආහාර පාන ලැබීමට හේතුව මේ සත්තුසුද්ධතා ලක්ෂණයයි කියන එක පහදා තියෙනවා. ඊළඟට සඳහන් වෙන්න තියෙන්නේ සීහ පුබ්බද්ද කායත චිතන්ත රංසත සමවත්ත කන්දතා ලක්ෂණ තුන එකට සීහ පුබ්බද්ද කායත සිංහ රාජයාගේ උඩු කයමින් ඉදිරි කයමින් ඉදිරි කයත් පසු කයත් මනෝඥව මාස දාතියෙන් පිරී පවත්නා බව පිට දෑලවර අතරක් නොපෙනෙනසේ මාස දාතියෙන් පිහිට ඇති බව චිතන්ත රංසතා සංකලසක කතා මේ කල කතක් වාගේ හාත්පසින් මනෝඥව මාස දාතියෙන් පිරී පවත්නා කරක් ඇති බව මේ ලක්ෂණ තුන ලැබුණේ කවර කුසලානි සංසේකින්ද? පූර්ව භවයන්හිදී තමන් වාසී උසස් තත්ත්වයේ පැමිණ සිටි අවස්ථාවලදී රටවැසියන්ට ජනතාවට ධනයෙන් ධාන්‍යයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතින් කෙත්වතු ඉඩකඩම් වලින් අඹදරුවන්ගෙන් සේවක සේවිකාවන්ගෙන් ශ්‍රද්ධා සීල සුත්ත්‍ය ත්‍යාග ඥාන ගුණයන්ගෙන් අභිවෘද්ධියට වැඩ සැලසුවා. ඒ පුජ්‍යලයන්ට දිනුවොට වැඩසලස්සලා ආපසු බලා සතුරු නානේ සාදු සාදු මගේ උපකාරයෙන් අසවලා ධනවත් වුණා අසවලා සුවපත් වුණා අසවලාට මේ සම්පන්න ලැබුණා කියලා රටවැසියන් දැසේ රටවැසියන්ගේ දිනුව දැකලා අපමණ සතුටටපත් වුණා. මේ විදිහට ලෝවැස ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් උපකාර වී අර්ථ චර්යාවේ හැසිරි හැම දෙයකින්ම දිනුවට උපකාර සැලසීමේ කුසලයේ බැලින් මේ ලක්ෂණ තුන පහළ වුණා. සීහ කුබ්බද්ද කායතා චිතන්ත රංසතා සමවත්ත කන්දතා. ලක්ෂණානිසංස වශයෙන් කියන්නේ නොපිරිහෙන ධන සම්පල් ලබනවා. අප්‍රමාණ ධන සම්පල් ලබනවා. උන්වහන්සේට ඉතින් ගිහි ජීවිතයේ නෙමෙයිනේ ගිහි ජීවිතයේ නම් සතරමහා නිධානය පවා ලැබුණා. පැවිදුණාට පස්සේ මේ සප්තාරි ධනස්කන්ධය ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන මේ ඔක්කොම උන්වහන්සේට සුවසේ පහළ වුණා සිටූපතු කෙනෙක්. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ සීහ හනුත රසග්ග සද්දිත. ඒ කියන්නේ රසනාර සත්සීය ග්‍රීවයට තුඩු දෙගෙන තිබීමේ ලක්ෂණය. කවර කුසලයකින්ද මේක ලැබුණේ? පූර්ව ජාතිවලදී සරුවඥන් වහන්සේ සත්ව හිංසාවෙන් වැළකුණා. සෑම සත්‍යයන්ද තමන්ගේ දරුවෙකුට ආදරය කරන මව්පියන් වගේ සීළු සත්‍යයන්ද අවිහිංසාව පුරුදු කළා. අවියවද වලින් එවාගේම ගල් කැට කැබිලිති වලින් දඬු මුගුන් වලින් නොතලා හැම සතුන්ටම අවිහිංසකව අවිහිංසාව පුරුදු කළා. කරුණා දියුණු කළා. ඒ ආනිසංස වශයෙන් මේ සී සසංග සංගිත ලක්ෂණ ලැබුණා. ලක්ෂණ ආනිසංස වශයෙන් කියන්නේ ආරෝග්‍ය සම්පත්තිය. උනාශ බොහොම නිරෝගී. සෙසු ජනතාව වගේ මේ නොයෙක් රෝග නැහැ. ඒ නිරෝගී බවට හේතු වුනේ රසග්ග සංගිතා මහා පුරුෂ ලක්ෂණි. ඊළඟට සඳහන් වෙන්නේ සීහ හනුත. සිංහ රාජාගේ යට හනුව වගේ යට උඩ ධානුවම 12ක් චන්ද්‍ර රේඛා වගේ කවාකාරව පිහිටා තිබීම. මේත් හේතු කුසලේ නම් පූර්ව ජාතිවලදී සම්පප්‍රලාපයෙන් වැළකී අර්ථාන්විත ධර්මාන්විත විනයාන්විත මෙලොවට වැඩදායක පරලොවට වැඩදායක තමන්ට වැඩදායක අනුන්ට වැඩදායක හැම දිනාටම අර්ථවත් වූ වචනයක්ම කතා කළ බවට සාධකයක්. ආනිසංශ වශයෙන් කියවෙන්නේ කේනච අප්පදංසියෝ කිසිම කෙනෙකු විසින් උන්වහන්සේ ආක්‍රමණය කරන්න බෑ, අභිමානීය කරන්න බෑ, වාදයකට ගිහිල්ලවත් වෙන වෙන දෙයකට ගිහිල්ලවත් රූප විලාසින්වත් දේශනා විලාසින්වත් මොනම දෙයකින් ආක්‍රමණය කරන්න බෑ සරුවක් යන වහන්සේව. ඒකයි ලක්ෂණ ආනිසංශය. ඊළාට චත්තාලේස දන්තතා අවිවර දන්තතා සමසතිලසක් දත් ඇති බව හා සිදුරු නැති දත් තේලිය ඇති බව මේ ලක්ෂණ දෙක පහළෝනේ පූර්ව ජාතිවලදී කේලාම්බස් කීමෙන් වැළකී සමගිදං වර්ණ වචනම කතා කළ නිසයි. අසමගිවුවන් සමගි කරවමින් සමගිවුවන්ගේ සමගිය තහවුරු කරමින් තමන් වහන්සේ ලෝවැසි ජනතාවට සංග්‍රහ කළා. එහි ආනිසංශ වශයෙන් චත්තාලේස දන්තතා අවිවර දන්තතා ලක්ෂණ දෙක තියෙතියි. ලක්ෂණ ආනිසංශ වශයෙන් කියවෙන්නේ උන්වහන්සේට කිසිම දවසක ભેද බින්න වෙන පිරිසක් නැහැ. හැබැයි අර කොසඹය නුවර පිරිස ටික කාලක් ભેද වෙලා හිටියා. අන්තිමේ සමගි වුණාදී විහිමියෙන් ભેද නොවේ නැහැද? මේ වාගේ અભේද්ද පරිවාර සම්පත් ලබන්න හේතු උනේ මෙම ලක්ෂණ ආනිසංශ වශයෙන්මයි. ඊළඟට සම දන්තතා සුසුක්ක දාතතා. ඒ කියන්නේ උස්මිතින වූ දන්ත පන්ති ඇති බව සහ දිලිසෙන සුබ්‍ර වර්ණියන් ශස්විය දෙන දලදා සතර නැමැති බව. මේ ලක්ෂණ දෙක පහළෝනේ පූර්ව ජාතිවලදී මිච්ඡා ආජීවයෙන් වැළකී සම්මා ආජීවයෙන් ජීවත් වූ බවට සංකේත වශයෙන්. මේ ලක්ෂණ ආනිසංස වශයෙන් කියන්නේ සුචි පරිවාරෝ තමන් වහන්සේගේ පිරිස බොහෝම පිරිසුදුයි. සීලයෙන් පිරිසුදුයි, සමාධියෙන් පිරිසුදුයි, ආජීවයෙන් පිරිසුදුයි, පැවැත්මෙන් පිරිසුදුයි, හැම දෙයකින්ම පිරිසුදුයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස. මෙන්න මේ සුචි පරිවාරෝ පිරිසුදු පිරිසක් උන්වහන්සේ සමග එක්කාසු වීම මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. පහූත ජීව හෝ බ්‍රහ්මස්වරු. ඒ කියන්නේ මුලින් කිව්වා දිගු පුළුල් තුනි ජීවා ධාතුවක් ඇති බව. එවාගෙම අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය ඇති බව. මේ ලක්ෂණ දෙක පහළ වුණේ පූර්ව ජාතිවලදී පරුසා වාචෙන් වැළකීලා, නපුරු වචන කියමින් වැළකීලා, යාසා වාචා, නේලා, කන්නසුකා, ප්‍රේමණීයා, හදයාංගමා, පෝරී, බහුජනකන්තා, බහුජනපනාපා ආදි වශයෙන් කියවෙන ඉතාමත්ම ප්‍රියජනක වූ කරුණාවෙන් පිරුණු, මෛත්‍රියෙන් පිරුණු, සත්‍යයෙන් පිරුණු, අර්ථයෙන් පිරුණු, ධර්මයෙන් පිරුණු ඇසූ දුටුවන් දැනත්තන් ඇසූ අයට හරියට කනට අමාවක් මෙන් මිහිරි වූ යහපත් මුර්දු මොලොක් වචනම කතා කළා. ඒ යහපත් මුර්දු මොලොක් වචන කතා කිරීම ආනිසංස වශයෙන් දිගු පුළුල් තුනි ජීවා ධාතුව පිහිටීම සහ ධක්මසුරතා කියන මනෝඥ වූ ගාම්භීර වූ ස්වර සම්ප්‍රත්‍ය පිහිටීම. ලක්ෂණ ආනිසංස වශයෙන් කියන්නේ උන්වහන්සේගේ වචනේ බොහොම මිහිරි බැවින් හැම දිනාම ඒක අවනත වෙනවා. ආදේය වාචෝ බොහොම ගෞරවයෙන් ඒක තැහුම්කම් දෙනවා, පිළිගන්නවා. ඒක ලක්ෂණ ආනිසංසයයි. ඊළඟට සඳහන් වන්නේ අබිනීල නෙත්තතා ගෝපකුමතා. හරියට නිර්මාණල් මල් පෙති වාගේ ප්‍රසන්න වූ නිල වර්ණෙන් දිලිසෙන නේත්‍ර යොක්මයක් ඇති බව. ඒ මොහොතේ උපන්න සතු එළවසුකගේ නෙත් ගුලි වාගේ ප්‍රසන්න නෙත් ඇති බව. මේ ලක්ෂණ දෙක පහළ වුණේ ලෝකවාසී ජනතාවට කරුණාව මෛත්‍රිය පෙරටුකොට මෙත් ඇසින් ඇස දල්වා බැලීමේ කුසලයයි. උන්වහන්සේ යම් කෙනෙක් දේශ ප්‍රවා බලන්නේ, එවාගෙම හොරහින් බලන්නේ, නපුරු හිතින් බලන්නේ, දුටු දුටු කෙනෙහි මෙත් සිතින් බලනවා, කරුණාවෙන් බලනවා, මෛත්‍රියෙන් බලනවා, අනුග්‍රහශීලීව බලනවා, හිතයසීව බලනවා, ඒවාගේ මුරුදු මුලොක් සිතින් යුතුව නෙත් ඇර බැලීම ආනිසංස වශයෙන් මේ ලක්ෂණ දෙක පහළ වුණා. අබිනීල නෙත්තතා ගෝපකුමතා. ලක්ෂණ ආනිසංස වශයෙන් පිය දස්සනෝ දුටු දුටුවන්ද ප්‍රියමනාප වෙනවා. උන්වහන්සේගේ දර්ශනය හැම දිනාටම ප්‍රියමනාප වෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ එකයි උන්හිස ශීසතා. උන්හිස ශීසතා කියන්නේ දිගු පුළුල් නලහ තලයක් ඇති බව හා කවා කනතම් මේ පරිමණ්ඩල වූ සිරස්තලයක් ඇති බව. මේ පරිමණ්ඩල සිරස්තලයක් ඇති බව හා දිගු පුළුල් නලහ තලයක් ඇති බව උන්හිස ශීසතා. මේ ලක්ෂණේ පහළ වුණේ පූර්ව ජාතියෙදී දන් දීම, සිල් දැකීම, භාවනාව, මෞපිය උපස්ථාන, වැඩිහිටි උපස්ථාන, වතාවත් පිරීම, භාවනාව, ඒ වගේම සීල් රැකීම, පරිදි වීම, ධ්‍යාන වැඩි වීම, විදර්ශනා වැඩි වීම කවර කවර විදිහේ හෝ කුසල කිරීමේදී සීල දෙනාට අනුශාසනා කිරීමත්, පෙරමුණේ ගමන් කිරීමත්, සංවිධායක වීමත්, හැම දෙනා ඒ ඒ කුසල ක්‍රියාවන් යෙදවීමත් කියන පුරෝගාමීව කුසල කළ බවට සාධකයක් තමයි මේ කියන වටකුරු සිරස්තලයක්, එවාගෙම දිගු පුළුල් නගා තලයක් ඇති ලක්ෂණ දෙක ලක්ෂණේ පිහිටියි. මේ ලක්ෂණාලින සංස්වාසයෙන් කියන්නේ මහා පරිවාර සම්පන්න ලැබීම. උනාසයට සුළුපටු පිරිවටක් නෙමෙයි. දෙවියන්, මිනිසයන්, ගිහියන්, පැවිද්දන් අතර අසංකේය අප්‍රමේය පිරිසක් පරිවාර බාටපත් වුණා. තමන් වහන්සේගේ ධර්මයට අහුන්කම් දීලම සූවිසි අසංකේය 7 කෝටි 50 ලක්ෂයක් දෙන ජීවමාන කාලයේම මගඵල නිවන් ලබාගත් අනුගාමිකයන් වුණා. මෙන්න මේ විදිහට සරුවඥන් වහන්සේ එදා අනද මාහිමියන් වහන්සේ විසින් ඇසු ප්‍රශ්නීයත පිළිතුරු වශයෙන් අති දීර්ඝ දේශනාවක් ලක්ෂණ සූත්‍රය නමින් දේශනා කළා. ඒ හා සම්බන්ධ සංක්ෂේපයක් මේ කියවුනේ කැමැති කෙනෙක් දීඝනිකායේ පාඨික වර්ගයේන මේ සූත්‍රය කියවන්න පුළුවන්. එවාගෙම තවත් ධර්මදරයන් වහන්සේ සමඟ විමසා මේ කරුණ තවදුරට පැහැදිලි කරගන්න පුළුවන්. මේෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සරුවඥන් වහන්සේ කුසල කර්මයන් 20ක් සම්පූර්ණ කිරීමෙන් මේ ලක්ෂණ 32 ලබා තියෙනවා. මේවා ශ්‍රාවකයන් වශයෙන්, ශිෂ්‍යයන් වශයෙන්, අනුගාමිකයන් වශයෙන් අප විසිනුත් අනුගමනය කළ යුතු වෙනවා. අපටත් පුළුවනි මේ කුසල ධර්මයන් අනුගමනය කරන්න. අපට මේ කුසල ධර්මයන් මේ ලෙස අනුගමනය කළොත් අපටත් මේවායින් ආනිසංස මාත්‍ර ලබන්න පුළුවන්. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ හේතුවට අනුව ඵලය ලැබීමේ පිළිවෙත් මගයි. එනිසා අපේ ජීවිතත් ඒ ශාන්තිනායකයන් වහන්සේ ගමන්ගත් උතුම් නිවන් මගට අවතීර්ණව ගමන් කරන පිය නඟන ජීවිතයක් බැවින් අපටත් මේ උතුම් ගුණධර්මයන් ටිකින් ටික පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමු. දැන් මේ දිස්වහස්තර වර්ෂයක් උදා වූ අවස්ථාවේදී පළමුවෙන්ම දුරුතු පෝය දවසේදී කරන මේ ධර්ම දේශනාව මේ විදිහ අදිෂ්ඨාන බල පිහිටුවා ගන්න සුදුසු දවසක් හැටියට මා සලකනවා. ශ්‍රී ලංකාවට පළමුවෙන් වැඩම කරවලා ලක්දිව අරක්ගෙන සිටි යක්ෂ සේනාව ගිරිදිවිනට යවන ලද ශ්‍රී ලංකාව සුද්ධ භූමියක් බවට පැමිණෙවෙමි. උතුම් උපෝසත දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ සවන් දෝ සෑම දිනාටම මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් ශ්‍රී ලංකා දීපය ඒ ඈත අතීතයේ මෙන්ම සුවිසුද්ධ වූ ධර්මදීපයක් බවට පමුණවා ගැනීමට ඒ ධර්මදීපයේ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සමති විපස්සනා භාවනා පිළිවෙත් ධ්‍යාන අභිඥා විපස්සනා උසස් ප්‍රතිඵල ලබා ගැනීමටත් මෙලව ජයගෙන පරලොව ජයගෙන දෙලොව ජයගෙන කෙලවර බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් ශාන්ත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස අපට හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව මේ අවස්ථාවේ අපි තාම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා. ඊළඟට මෙතෙක් වේලා සීලේක පීඨා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්පත් වූ කුසල සම්භාර හේතුවෙන් ශ්‍රී ලංකා දීපයේ සාම දීපයක් බවට පත්වේවා, ධර්ම දීපයක් බවට පත්වේවා. එවාගෙම අප සෑම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේ දෙලව ජය ගැනීමෙන් ප්‍රතිමින් ලබන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියා මං මෛත්‍රියෙන් කිම් පමුණුවනු. ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවා